බුදුහාමුදුරුවෝ දේශනා කරන 30 දෙවතාවක් විකන්න කියලා. එහෙනම් මේ ආහාරය හොඳට විකලා 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 අණු වලට කඩලා වත් කෙලක් එක මිශ්‍ර කරලා ඕජාව කරලා මේක ගෙලින්න ඕන. ඒතර මා බඩවල් පොඩි බඩවල් කියලා මේ වස්සේ යනකොට ඒකේ තියෙන සිට් එකක් තියෙනවා ඒක බඩවල් වල. ඒකෙත් ජීර්ණ වෙනවා. HCL කියලා එකක් තියෙනවා හයිඩ්‍රොක්ලොරික් අම්ලය කියලා. මේක එකත් හැදෙන්නේ වාත පිත තියෙනවා. ඒ ඇසිඩ් එක හැදෙන්නේ. වාත පිත සෙමෙන් හැදෙනකොට විශේෂ මේ විද්‍යාවක් තියෙනවා ඒකට. කයේ තියෙන වාතය අරගෙන හයේ තියෙන පිත හරින පිත කියන්නේ රස්නේ. හයේ තියෙන මේ සෙම වතුර හරගෙන ඒ ඇසිඩ් එක හදනවා. ඒ හදනකොට ඉස මුදුනේ ඉඳලා යටිපතුල දෙනකම් වාතය තියෙනවනේ. මේ සෛල ඔක්කොම ජීවත් වෙන ඔක්සිජන් වලින්. ඔක්සිජන් නැත්නම් මේ මැරෙනවනේ, කුණු වෙනවනේ. එහෙනම් මේ ඔක්කොම වාතයෙන් ජීවත් වෙන්නේ. එතකොට තේජෝ තෙසෙල්සින් 37යි පරන්නයිට් 98.6යි. එතකොට මේ වතුර ලේ දැන් මේකින ආපෝ තේජෝ වායෝ කියලා කියන වාතපිත සෙම කියන මේ තුනෙන් තමයි මුළු කය පවතින්නේ. HCl එක හදන්න වාතය ගන්නකොට අග්නියාසයේ තියෙන වාතය, පෙනාලු වල තියෙන වාතය, වකුගඩු වල තියෙන වාතය. මේ ඔක්කොම වාතය අරවත් ඔක්කොම නෙට්වර්ක් කළානේ තියෙන්නේ. ඒ හැම වාත හණුවකම ඒ තියෙන DNA RNA වල ඒ ජීන් වල අර තොරතුරු ටික තියෙනවා. එතකොට ඒ වාතය ගත්තාම සියලුම ඉන්ද්‍රියන් වල තියෙන වාත ප්‍රශ්න ටික ඔක්කොම ඒකට එනවා. තේජෝ ගත්තාම හඟ අඟ මෙතන සෙල්සියස් 38 ඒ තේජෝ වල ඒ අණු වල තේජෝ කියන්නේ රස්නේ තණු වලින් ඇතිලා තියෙන්නේ. ඒ අණු වලත් න්‍යාස්ති වල අර තොරතුරු ටික තියෙනවා. ඒ තොරතුරු ටික ඉවත් වෙනවා. ලේවලින් ගත්තාම ආපෝ වලින් ගත්තාම වතුරෙන් ගත්තාම ඒ වතුර වලත් ඒක තියෙනවා. ඒ අණු වලින්. එතකොට වාතපිත සෙමෙන් HCl හදනකොට HCl එක දන්නවා. ඒ එයාට එයාගේ දැනුමට තේරෙනවා මෙයාට කැල්සියම් මෙච්චර කොහොනේ. අය ආවල්තනින් අර වාතය ගන්නකොට ඒ අණු වල ඒක තියෙනවා. කැල්සියම් මෙච්චරක් ඕනේ, පොටාසියම් මෙච්චරක් ඕනේ, මැග්නීසියම් මෙච්චරක් ඕනේ, මට විටමින් A B C D මෙච්චරක් ඕනේ කියලා ඒ තොරතුරු ටික එකේ තියෙනවා HCl වල. ඇයි අර වාතපිත සෙමෙන් ගත්ත නිසා. අපි මේක අපලා මේක හොන්ටට පොඩි කරලා අඹරලා ඒකට කියන ග්‍රයින්ඩින් කරනවා කියලා. ග්‍රයින්ඩ් කරලා හොන්ටට මේක ජෙලිය වගේ අදලා අණු කරලා දුන්නාම බඩවැල් දිගේ ජීර්ණය වල කටේ 140% විතර ජීර්ණ වෙනවා. කටෙන් තමයි ගොඩක් ආහාර අනුමත වෙන්නේ. ඒක කයට හරියද ගැලපෙනවද නැද්ද කියලා. ඒතකොට බඩවැල් වලට 120ක් විතර ජීර්ණ වෙනවා. 60ක් ඉවරයි. ඉතුරු 40 තමයි HCl එක. ඒක ගිනි වතුරක් වගේ යකඩ උණු කරන්න පුළුවන්. එච්චර සර ඇසිඩ් එකක්. ඒකට කිං වැටිතකම චුස් ගාලා පිච්චිල යනවා. ඉතුරු 40 එතන ජීර්ණ වෙනවා. ජීර්ණ වෙනකොට අපට ඕන විදිහට ගන්න බෑ. අර HCl එක අරකට එක තැවරෙනවා. මේකත් එක හැඹරිලා. තැවරිලා ඕජා වෙලා ලේවලට ගියාම ලේවලින් තමයි තීරණය කරන්නේ එයාට මොනවද කන්වර්ට් කරන්න කියලා. ඇයි HCl වලින් තීරණය කරන්න බෑ? ඇසිඩ් එකේ සැර වැඩින්නේ. ඒ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන වලට ඔක්කොම කඩලා HCl තවරලා එළියට දානවා. ලේවලින් කරන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන මෙච්චරක් දෙන්න, ප්‍රෝටෝන මෙච්චරක් දෙන්න, නියුට්‍රෝන මෙච්චරක් දෙන්න කියලා කරලා මේක කැල්සියම්, මේක පොටාසියම්, මේක මැග්නීසියම් කියලා එකතු කරනවා. ඒවා ලේවලින් සර්වාංගේ ප්‍රාදවති ස්පන්දන වේගෙන මුළු සර්වාංගෙම ලේ දුවනවා. අර කෝච්චි යනවා වගේ පාරවල් වල. ඒ යන ලේවලත් එක්ක අර වගේලා ඒ අවශ්‍ය තැන් වල ඉවර දෙනවා. ලුණු අවශ්‍ය තැන් වල ලුණු රඳිනවා, ඇඹුල් අවශ්‍ය තැන් වල ඇඹුල් රඳිනවා, සීනි අවශ්‍ය තැන් වල සීනි රඳිනවා. ඊට පස්සේ ඒක පාවිච්චි කරලා කය නඩත්තු වෙනවා. මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් හැනහිටිනවා. සවලෙන් සිමෙන්ති පැටවුවා වගේ කෑම කටවන්න ගියාම. ඇයි? කටේ දත් තියෙන ආමාශයේ දත් නැහැ. ඒතර කටින් කරන්න ඕනේ වැඩේ කටින් කරන්නේ නැත්නම් ආමාශයේ දත් නැත්නම් කොහොමද කරන්නේ? ඒවා අපි කඩලා පොඩි කරලා හඹරලා කුන්තක රදනක පුරච්චාරෝග චාරෝය කියලා කියන්නේ ඒකනිකාර ෂෝරූම් එකේ තියන් හම්බෙච්ච එකක් නෙමෙයි, වැඩ ගන්න හම්බෙච්ච එකක්. කඩන්න ඕනේ, පොඩි කරන්න ඕනේ, හඹරන්න ඕනේ, ජෙලි කරන්න ඕනේ. ඒ ඔක්කොම කටින් කරන්න ඕනේ. ඒවා කරලා ඒක ඉවර කරලා හණු වලටම කඩලා ඒ හණු වලට හණු එකතු කරන්න පුළුවන් විදිහට පාසු කරලා යවන්න ඕනේ. එහෙම යවුවොත් බත් පාර්සලයකින් සාමාන්‍ය කටවල් පහක් කන්න බෑ, බඩ පිරෙනවා. ඇයි? බත් ඇටේක තියෙන ශක්තිය කැඩුවාම ශක්තිය වැඩි. ඒක අණු වලට කැඩුවම තවත් ශක්තිය වැඩි. පරමාණු වලට කැඩුවම ඊට වඩා ශක්තිය වැඩි. එහෙනම් බත් පාර්සල් දෙකක් කරන මනුස්සයට බත් පාර්සලයකින් භාගයක් ගන්න බෑ. ඇයි? අර ශක්තිය ජෙනරේට් වෙලා ඉවරයි. බඩගින්නේ ටක්ගල් නිවෙනවා. අපි අර වැඩිපුර කන නිසා, අර වැඩිපුර තියෙන වලින් ශක්තිය වැඩිපුර ගන්න වෙන නිසා ප්‍රමාණය වැඩියෙන් ඕනේ. විකල කන්නේ ප්‍රශ්නේ හරියනවා. කැල්සියම් බැඳෙනවා නෙමෙයි. කැල්සියම් බැඳෙනවා කියලානේ කියන්නේ. කැල්සියම් බැඳෙනවා නෙමෙයි, කැල්සියම් ජීර්ණය වෙන්නේ නැහැ. පාසක මාත්‍යක ලෙඩේට තියෙන එකම උත්තරේ තමයි ඒක ලියන්න ඕනේ පොතේ. කැල්සියම් යාට ජීර්ණය වෙන්නේ නැහැ. කැල්සියම් අස්ථිවල බැඳෙනවා නෙමෙයි. එහෙනම් දැන් අස්ථිවල කැල්සියම් බැඳිච්ච නිසා නේද හිලාට කියලා එකක් ඇති උනේ? අතේ කැල්සියම් බැඳිච්ච නිසා නේද මේ කටු හැදුනේ? ඒක නිසා නේ මේ අත් වැඩ කරන්නේ. ඒතො බැඳිලා නේ ඔක්කොම හදලා තියෙන්නේ. බැඳෙන්නේ නැත්නම් කොහොමද මේක හදන්නේ කට්ට? බැඳීම ප්‍රශ්නයක් නෙමෙයි, ජීර්ණය වෙන්නේ නැහැ.
දැන් මෙටබොලිසම් එක තියෙන කාරණේ
නේද? මට ඒ වචන දන්නේ නැහැ. අපිට තියෙන්නේ හරි. උපාසක මහත්තයා නිවැරදි. දැන් උපාසක මහත්තයාට සීනි. මොකද පැණිවලලු ටිකක්, කොණ්ඩ ගැවුම් ටිකක් දෙනවා. උපාසක මහත්තයා කනවා. කාලේ වරල ලේ චෙක් කරනකොට 400යි. අපි මොකද කරන්නේ? සීනි වැඩි කියලා දිය වැඩියවට බේත් දෙනවා. ඇත්තටම සීනි වැඩි ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ. සීනි ජීර්ණය වෙන්නේ නැති ප්‍රශ්න. ඇයි සීනි ජීර්ණය වෙන්නේ නැති? අග්නියාසයෙන් ඉන්සුලින් ලැබෙන්නේ. ඉස්සෙල්ල සාතිකේ ලැබෙන්නේ. ඒ නිසා ජීර්ණය වෙන්නේ. එතන අග්නියාසය ඇතුළට යන ලේවල තියෙන සීනි වලට SLS හම්බෙනවනේ. SLS කියන්නේ අපි නිකන් වචනෙට. ඉන්සුලින් ලැබෙනවනම් එයා ඒ ග්ලූකෝස් කියන කෙනාට ග්ලූකෝස් වලින් ඉන්න බැ. ඉන්සුලින් ලැබුණාම එයා ග්ලයිකෝජන් වෙනවා. ග්ලයිකෝජන් එලා සෛල ඇතුළට ගිහලා තැම්පත් වෙනවා. එතකොට පැයක් දෙකක් යනකොට කෑම කාලා මේ සීනි නැහැ. සීනි තියෙනවා. සෛල වල ගබඩා වෙලා තියෙන පැක් වෙලා තියෙන්නේ. ඒවා ලේවල තියෙන්නේ. එහෙනම් ලේවල තියෙන ග්ලූකෝස් ටික ග්ලයිකෝජන් වෙලා පැක් වෙන්න අග්නියාසෙන් ඉන්සුලින් ලැබිලා නැහැ. බලන්න කොතනද ප්‍රශ්නේ තිබිලා තියෙන්නේ කියලා. අපි ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ අර ඌරාගෙන් හරි බල්ලාගෙන් හරි ඉන්සුලින් එකක් ගාලා මේ බලෙන් ඉන්සුලින් නම් SLS සාතික බලෙන් අර කීයක් හරි අරගෙන සීල් එකක් ගන්නවා වගේ එහෙම කරලා මෙයාව මේ අයින් කරගන්න. අයින් කරලා චෙක් කරනවා හරියට මරි බලන්නකෝ ඉන්ජෙක්ෂන් එක ගාපුවම හරි ගියා. එතත් ඉන්ජෙක්ෂන් ගන්න ඕනේ. මැරෙනකම් ලොරියක් විතර ඉන්ජෙක්ෂන් ගන්න ඕනේ යට. ඇයි? එයා උත්තර දෙන්නේ ඵලයට, හේතුවට නෙමෙයි. අග්නියාසය ඇයි ඉන්සුලින් දෙන්නේ නැත්තේ? ඉන්සුලින් ඇදෙන්නේ නැහැ. එහෙනම් ඇදෙන්න මොකද්ද කරන්න ඕනේ? අග්නියාසයේ ඉන්සුලින් තියෙනවා. එයා ඉන්සුලින් ලබා දෙන්නේ නැහැ. ඇයි ලබා දෙන්නේ නැත්තේ? සීනි ජීර්ණය වෙලා නැහැ. ඇයි සීනි ජීර්ණය වෙලා නැත්තේ? HCL වලින් හරියට තැම්බිලා නැහැ. තැම්බිලා නැති නිසා ජීර්ණය නැහැ. ඒ නිසා ඉන්සුලින් දෙන්නේ නැහැ. HCL වලින් ඇයි තැම්බිලා නැත්තේ? තඹ ගන්න පුළුවන් ප්‍රමාණයෙන් ඇවිල්ලා නැහැ. ඇයි තඹ ගන්න පුළුවන් ප්‍රමාණයෙන් ඇවිල්ලා නැත්තේ? කටින් විකල නැහැ. එක අතින් ඩ්‍රයිවිං කරනවා මේම බන්ස් කෙඩිය කරනවා. කොහොමද මේක ජීර්ණය වෙන්නේ? විකා ගන්න වෙලාවක් නැහැ. බ්‍රේක් එක ගන්නකොට කොළේ තියෙන මාළුපං ගෙඩිය නැහැ. මාළුපං ගෙඩිය බඩට ගියේ. ගෙඩිය පිටින් ගිලලායි. මේම කනකට බ්‍රේක් එක ගැව බක් ගාලා අරකේ ගිලුණා. දැන් මාළුපං ගෙඩිය පිටින් මේ ජීර්ණය කරන්න පුළුවන්ද? රමුටං ගෙඩිය කටේ තියෙන තාම ඇපුවේ නැහැ. ඕම අරවනකොට එකපාරට බයිච් කරලා බක් ගාලා ගැව බක් ගාලා අරකේ ගිලුණා. ඇටේ පිටින්ම ගියා බඩට. ඕම වෙන්නේ නැද්ද? කකා කතා කරනවා, ටීවී බල බල කතා කරනවා, පත්‍රේ බලාගෙන කෑම කනවා. ඉතින් කිසිම බලන්නකො මේ මිනිස්සයා කරලා තියෙන වැඩ හාමුදුරන්ට පොල්ලෙන් ගාලානේ කියලා අරක දක්මිටි කවන බත් එක කාලා අන්තිම බණකොට හැන්දක් නැහැ. කට්ටිය අනම් මේ පරිප්පලට බලන ස්කෑන් කරලා බඩේ යන්ද හැන්දක් කාලා කල්පනාවක් නැහැනේ. කොහොම වෙන්න පුළුවන්? ඒ කාලෙඳලම තියෙන භාග්‍යතුන් වහන්සේගේ විනය කෑම කනකොට කතා කරන්නේ, වටපිට බලන්නේ, ටීවී බලන්නේ, පත්‍ර බලන්නේ, සාකච්ඡා කරන්නේ, වෙන අරමුණක ඉන්නේ, ඇවිදින්නේ, වැඩක ඉන්නේ. එහෙම ඉන්නවනේ ඔක්කොම නවත්තන්න ඕනේ. කෑම කියන්නේ කයට දෙන ඖෂධයක් නේ. බේසජ්ජයක් ඒක. කෑම වලට වඩා බේතක් මේ ලෝකේ කොයිවත් නැහැ. එහෙනම් මුළු සර්වාංගයේ පැවැත්මට ආරසාවට දෙන විශේෂම බේත මේ ලෝකේ බත්තිගාන. ඒ බේත හරියට ගන්න නැතුව අර ඖෂධ ටික කෑමට පසු කෑමට පෙර උදේ අවස දවස් කියලා වල පත අටට ඉඳවල බීලා වැඩක් නැහැ. ඇයි? ලෝකයේ තියෙන හති උතුම් බේත හරියට ගන්න නැහැ. ශ්‍රේෂ්ඨම බේතට පයින් ගන්නවා. අර කොයින්ද ගත්ත අර කොළ ටික හරියට ගන්න වෙලාවට දුර්වලයි. ඒ කාලේ මේ බේත් එකක්වත් තිබුණේ නැහැ. මිනිස්සු ලෙඩුන්නේ නැහැ. ඒගොල්ලෝ මේ තාක්ෂණ හරියට පාවිච්චි කළා. ඒ කෑමකේ සිත තියෙන ප්‍රිය වෙන්නවා. ප්‍රිය වුණොත් විතරයි අනුමත වෙන්නේ. අකමැත්තෙන් කාලා බලන්න අජීර්ණ වෙනවා, වමන යනවා. ප්‍රිය වෙන්න ඕනේ, කෑමට ප්‍රිය වෙන්න ඕනේ. කෑම කන්න පැයකට කලින් වතුර බොන එක නවත් ගන්න ඕනේ. කෑම කාලා පැයක් යනකම් වතුර බොන්න බෑ. ඒක අපට කියලා දීලා නැහැ. අපි බඩවැල් තෙමුණාම ලිස්සල යනවනේ. කිලෝ 25ක් විතර පටවන්න පුළුවන් කියලා වතුර ටිකක් දාලා බඩවැල් තෙමලා බත් පාරවල් 3ක් විතර ලෝඩ් කරනවා. කොහොමද ජීර්ණ වෙන්නේ? වතුර බිව්වත් මොකද්ද වෙන්නේ කියලා එයා දැනගෙන ඉන්න එපායි. HCL වල තනුකභාවය අඩු වෙනවා. ඇසිඩ් එකකට වතුර දැම්මම ඒකේ බලය අඩු වෙන්නේ නැද්ද? ඒතකොට මේ වාතපිත වලින් මේක හරියට උනලා උනලා උන්ටට ගිනි වතුර හදලා තියෙද්දි වතුර ටිකක් දාලා නිවල කැම ටික දාන කොහොමද ජීර්ණ වෙන්නේ? අජීර්ණ වෙච්ච සීනි, අජීර්ණ වෙච්ච ලුණු, අජීර්ණ වෙච්ච හැඹුල්, අජීර්ණ වෙච්ච ඒවා ගියාම අක්මාවෙන් අනුමත කරන්නේ නැහැ හැඹුල්. වකුගඩු වලින් අනුමත කරන්නේ නැහැ ලුණු. සීනි අනුමත කරන්නේ නැහැ අග්නියාසය. ගන්න වාතය අනුමත කරන්නේ නැහැ පෙනාලු. ඉතින් වාත රෝග හැමතැනම දද ඇවිල්ලා කුෂ්ඨ ඇවිල්ලා අලුවන් ඇවිල්ලා ඇයි වාතය පෙනාලුෙන් අනුමත කරන්නේ නැහැ. මුළු හැඟතරම ගිනියම් වෙලා සැර. ඇයි? අදවත සැර අනුමත කරන්නේ නැහැ. මිරිස් අනුමත කරන්නේ නැහැ. අඹුල් අනුමත වෙලා නැහැ. ඒකට සාපේක්ෂව කය රෝග ඇති වෙලා. අක්මාව අනුමත කරන්නේ තුවාලයක් වුණාම සනීප වෙන්නේ පැසවෙනවා කුණු වෙනවා කපන්න වෙනවා ඇයි සීනි අනුමත කරන්නේ අග්නි යතේ අනුමත කරන්නේ කොහොමද HCl එකේ තනුක භාවය අඩු වෙලානේ ජීර්ණය කරන්න විදියක් නැහැ ඔක්කොම අජීර්ණ වෙච්ච දේවල් ඇවිල්ලා තියෙන ලේ වලට සටිපෙට් එන්නේ නැහැ සාතික වෙන්නේ නැහැ සටිෆයි වෙන්නේ නැත්තම් ඒවට ඔක්කොම බේත් වලින් අස් කරන්න ඕනේ කෑම කන්න පැයකට කලින් වතුර බොන එක නවත්තන්න ඕනේ කෑම කාලා පැයක් යනකම් වතුර බොන්න බෑයි අර හොඳට තැඹිලා ජීර්ණය වෙන්න එපා රාජසීල් වලින් මේ ඔක්කොම මේ කැඩෙන්න එපා අණු වලට වෙන් වෙන්න එපා ඉත පැයක් යනකම් ඒක කරන්නේ නැහැ වතුර බොන්නේ නැහැ කලබලයට කන නිසාලු වතුර තිබදයි මේ ඔක්කොම කියලා ඉර වෙනවනේ එතකොට ඒවා තල්ලු කරන්න වතුර බොන්න ඕනේ හොඳට විකලා පොඩි කළ ජෙලි කළ මේ කෑම ගත්තාම කිසිම දෙයක් වෙන්නේ නැහැ වතුර තිබය දෙන්නේ නැහැ ඇදෙන්න විදියක් නැහැ නාලා කෑම කන්නේ ඇයි ඇඟේ සෙල්සියස් 37යි උෂ්ණත්වය නා අපකම 25ට 28ටද බයින ඒකනේ වෙවුලන්නේ සෙල්සියස් අඩුයි එතකොට ඇඟේ තියෙන ග්ලූකෝස් ටික ග්ලයිකෝජන් ටික ඔක්කොම වැය කරනවා උෂ්ණත්වය 34ට ගන්න එතකොට බත්තකට එකක් යනවා බඩ ඇතුළට බත ජීර්ණය කරනවද උෂ්ණත්වය වැඩි කරනවා දෙකක් කරන්න බෑනේ එකයි කරන්නේ ජීවය බේර ගන්නවොත් උෂ්ණත්වය වැඩි කරන බත ජීර්ණය කරන කතා අරිනවා අජීර්ණ වෙලා තමයි ඇඟට සැරිලගත වෙන්නේ ලෙඩ වෙනවා කෑම කාලා ගිල්ල නානවා එතකොටත් ඒකම නෙවෙන්නේ උෂ්ණත්වය අඩු වෙච්ච ගමන් ජීර්ණ ක්‍රියාවලිය නවත්වා උෂ්ණත්වය වැඩි කරන වැඩේ කරනවා එතකොටත් ලෙඩ වෙනවා පැය 8ක් නිදා ගන්න ඕනේ නිින්ද නැහැ එතකොටත් ලෙඩ වෙනවා තේජෝ ධාතුව වැඩි වෙනවනේ ඒක දහණය වෙන ප්‍රතිශතය වැඩි යන්නේ තීරණය වෙලා තියෙන වතුර බෝතල් 6ක් කියලා නෙමෙයි වතුර බෝතල් භාගයක් වෙන්න පුළුවන් 10ක් වෙන්නත් පුළුවන් ඒක තියෙනනේ ඩිස්ත්‍රික් එකට සාපේක්ෂව බදුල්ල බණ්ඩාරවල 6ක් බිව්වම වකුගඩු ගියා ඇයි ඇඟේ වතුර ගඩිනේ පෙරන්න එපා අයින් කරන්න එපා පැය 24ම අර කර්මාන්ත ශාලාවක වගේ වකුගඩු වැඩ සීතල වැඩි වතුර වැඩි අයින් කරන්න ඕනේ වකුගඩු දෙක ගියා කොළඹ වගේ හිටියාම රස්නේ වැඩි අඩුවෙන් වතුර බොනවා එතකොටත් වකුගඩු ගියා ඇයි වතුර නැහනේ ලේ වලින් වතුර ගන්න ඕනේ ලේ ටික අරගෙන පෙරලා ඒකේ වතුර නැවත රීසයිකල් කරන අය මේ කයට වතුර නැන්නේ කය නඩත්තු කරන්න එපා එතකොටත් වකුගඩු ගියා සෙල්සියස් 32ට වඩා වැඩි නම් එතන 6ක් බොන්න ඕනේ සෙල්සියස් 40ක් විතර තියෙනවා නම් එතන 6ක් නෙමෙයි 10ක් බොන්න ඕනේ සෙල්සියස් 25ට හඩු නම් වතුර බෝතල් 3යි සෙල්සියස් 20ට හඩු නම් වතුර බෝතල් 2යි සෙල්සියස් 4.5 තියෙනවා නම් උගුරු දෙකක් තුනක් අර පොඩි අඬ කෝප්පයක් වගේ එකක් බොන්නේ. දැන් හිමාලයෙන් කටි වතුර බොන්නේ නැහැ. දවස් 3කට එකක් බොන්නේ. ඇයි? මයිනස්. ජල වාෂ්ප වැඩි හිම. එතකොට හැඟට මේ සෛලවල ඔක්කොම මේක මාළු දැලක් වගේනේ. කවුද කිව්වේ මේ සම වැහිලා තියෙනවා කියලා? ඔක්කොම හිල්. හොඳට පිපාසයෙන් මඩ වතුරකට බැලලා බලන්න. පිපාසයක් නැහැ. ඇයි? මේ සෛල වලින් අර ඔක්කොම උරලා ගන්නවා ඇතුළට. අවශෝෂණය කරගන්නවා. නිවැරදි වචනේ. එයා ඔක්කොම ටික අරගන්න. ඒතර වතුර තිබා නැති වෙනවා. එහෙනම් මේ ජල වාෂ්ප වල වතුර වැඩි නම් බොන්න අවශ්‍ය නැහැ. එයා මේ ජල වාෂ්ප වලින් ගන්නවා ඇතුළට. අරගෙන ඒක රිකව කරගන්නවා. අපි කය පිළිබඳ හරියට තේරුම් අරන් ඉන්න ඕනේ. මේක සීතල වැඩි එහෙනම් පිපාසය අදිනොත් විතරක් බොනවා. පිපාසය ඇදෙන්නේ නැති ඇයි? ඒ අවශ්‍ය ටික මෙයා ගන්නවා කයි. ඒ නිසා පිපාසය ඇදෙන්නේ නැහැ. කලන්තේ වගේ පිපාසයයි සෙල්සියස් 35ක් විතර. බැහැම් පැයට වතුර තිබා දෙනවා. එතකොට බොන්න බකුගඩු ගියා. මිනාස කයේ ක්‍රියාවලියක් තියෙනවනේ. කයේ මේ ඉන්ද්‍රියන් වල ක්‍රියාවලියක් තියෙනවා. ඒක කරනකොට බයිස්රාව වෙනවා. කෑම හුයන කෙනාගේ බලන්න අවස් වෙනකොට බෑග් එකක් එළියට එනවා. ඇයි අර කර සුද්ධ කරපුවා, ලීස් කපපුවා, අල සුද්ධ කරපුවා, ඒ ගරපුවා මේ V60 අර මේ ඔක්කොම එකතුලා අර ඔක්කොම ටික බෑග් එකක් එළියට එනවා. උදේට දවල්ට අවසර කෑම හදනකොට තුන් වතාවට බෑග් හයක් විතර ඇතුළට යනවා. පොඩි බෑග් එකක් එළියට එනවා. ඒක බයිස්රාවිය. ඒ වගේ අපේ කය ක්‍රියාත්මක වෙනකොට ඒ කයෙන් බයිස්රාවයක් තියෙනවා. සෙම, ඔටු, දාඩිය, මූත්‍රා, මල කියලා. එතකොට ජීර්ණ පද්ධතියේ ක්‍රියාවලියේ බයිස්රාවය කරන මල. එතකොට මේ කය අනිත් ඔක්කොම එකෙන් වතුරනේ වැඩිපුර බයිස්රාව වෙන්නේ. එතකොට ඒක දවල්ට යන ප්‍රමාණය අඩුයි. ඇයි? වාෂ්ප වෙනවා. ඉර සෙක ඒ රස්නෙත් එක්ක ඒක වාෂ්ප වෙනවා. එතකොට මූත්‍ර ප්‍රතිශතය අඩුයි. වායුගෝලයේ සීතල වෙච්ච ගමන් වාෂ්ප වෙන්නේ නැහැ. එළියට යන්න බෑනේ. එතකොට කොහෙද වෙන්නේ? ඒ ඔක්කොම එකතුලා වකුගඩු වලින් පෙරලා එළියට එන මොහොත. සීතල කාලේ මූත්‍රා වැඩියෙන් යනවා. සීතල කාලේ මූත්‍රා වැඩියෙන් යනවා. රස්න කාලේ දාඩිය වැඩියෙන් යනවා. මූත්‍රා වැඩියෙන් යන්නේ නැහැ. ඒක කය ක්‍රියාවලිය. ගොඩාක් දුරට කැරට් පොලස් කියලා නෙමෙයි සීය පවත් ගන්න ඕනේ. රස වර්ග 6යිනේ තියෙන්නේ ලෝකේ. මොනවා කෑවත් ඒ රස වලින් පිට එකක් නැහැනේ. ඒතකොට ලුණු රස දැනගන්නකොට ලුණු රසයේ සීය පිටවෙනවා. ඇඹුල් නම් ඇඹුල් කියලා පිටවෙනවා. මිරිස් නම් මිරිස් කියලා සැර කියලා පීටවනවා කාට නම් කාට කියලා පීටවනවා තිත්ත නම් අර කොළ జాතියෙන් මලවලා දුන්නම තිත්තයිනේ තිත්ත කියලා පීටව ගන්නවා. එහෙම ඒ රසටයි සිත පීටවන්නේ. මේක අගුණ කොළ, මේක ගුණයි, මේක තැල් කොළ, මේක මුකුණු වෙන්න, මේක පොළොස්, මේක පරිපු, එහෙම පීටවන්නේ නැහැ. එහෙම එකක් ලෝකේ නැහැ. පොළොස් ගෙඩි අරලා බලන අණු තියෙන්නේ. අණු තියෙන්නේ. අණු වල භ්‍රමණ වේගයට අනුව පාටයි, භ්‍රමණ වේගයට අනුව රසයි වෙනස් වෙනවා. වෙන මොකවත් නැහැ. එඳයි ස්වභාවිකව ජීවත් වෙන්න ඕනේ. කයේ විද්‍යාව. ඒකට කියනවා මේ ඇනටොමික් කියලා. ඒ ඇනටොමික් කියන්නේ වෛද්‍ය විද්‍යාවේ මේකට භාග්‍යතුන් වහන්සේ ඇනටොමික් තෙරපි කියලා අලුත් වචනයක් දෙනවා පාලියෙන්. ඒකට කියනවා කායානුපස්සනාව කියලා. බුදුහාමුදුරුවෝ කායානුපස්සනාව කියන්නේ මේ ඇනටොමික් තෙරපි එක තමයි. කවුරු හරි කෙනෙක් කායානුපස්සනාව දන්නවා නම් එයා MBBS එපාර්තියස් කරපු කෙනෙක්. අපිට පොඩි කාලේ කායානුපස්සනාව තමයි උගන්වන්නේ. මේ කායානුපස්සනාවෙන් තමයි මේ ඔක්කොම කියන්නේ. උපාසක මාත්‍ය කායානුපස්සන අපත්‍යක්ෂ කළා MBBS කරපු ડોක්ටර් කෙනෙක්. එයා ඉස මුදුනේ ඉඳලා යටිපතුල වෙනකන් දන්නවා. ඉසකෙස් පයනවා. ඉසකෙස් පයනක නෙමෙයි ප්‍රශ්නේ. ඒ ඉසේ බයිස්රාවය වෙනවනේ. ඒ බයිස්රාවය වෙන දේවල් තමයි ඉසකෙස් අතරින් එළියට එන්නේ. ඒ බයිස්රාවය වෙන එකේ මොනවාරි දෝෂයක් තියෙනවා. ඇස්පෙන් නැහැ. ඇස්පෙන් නැති එක නෙමෙයි ප්‍රශ්නේ. ඇස්වල සෛලවල තුඩේ සාප්නස් එක නැහැ. ඒ එන තරංගය හරියට යා ගන්න නැහැ. පණිවිඩය ගන්න නැහැ. ඒක ටිකක් බොඳයි. ඒක ටිකක් සෙලවිලා ගන්න. ඒ නිසා මේ ප්‍රශ්නේ ආවේ. ඒ සෛලවලද ප්‍රශ්නේ තියෙන නැහැ. ඒ සෛල හරියට හැදෙන්න සෛල මැරෙනවනේ බලනකොට දවස ගන්න මැරෙනවනේ කබ කියලා යන්නේ සෛල ඔක්කොම එන අලුතෙන් සෛල හැදෙනකොට හරියට සෛල තියුණු සෛල හැදෙන්නේ සෛල වල තියෙන ප්‍රශ්නේ නෑ ලේ වල තියෙන ප්‍රශ්නේ කලින් පොටෑසියම් මෙච්චර කැල්සියම් මෙච්චර මැග්නීසියම් මෙච්චර විටමින් A B D D Pro මෙච්චරයි කියලා ගත්තා යම් කිසි මේ ෆෝමියුලා එකක් ඒකට තමයි සෛල හැදුවේ දැන් දෙකක් නෑ ලේ වල ඒ දෙක නැතුව සෛල හදන ඒ නිසා ටිකක් අර මොංගල් වාගේ පේනවා බඳ වෙලා වාගේ පේනවා. එහෙනම් සෛල හැදෙනවා. සෛල වල ප්‍රශ්න නෙමෙයි. ලේට්ල ලෙවලින් සෛල හැදෙනවා. ලේවල වල ප්‍රශ්න නෙමෙයි. අදන සෛල වල අර ලුණු නැතුව රොටි හැදුවා වාගේ අර කිමිකල් දෙක නැතුව ඇස්වල සෛල හැදෙන්නේ. ඒ කිමිකල් දෙකේ හඩුව නිසාලු අරක බඳ වෙලා තෙන්නේ. එහෙනම් මොකද කරන්න ඕනේ? 32තාවක් විකලා හොඳට ජෙලි කරලා ජීර්ණය කළා යවුවාම අර කිමිකල් ටික දැන් උනනවා. ඈ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න අවුරුදු 3ක් යනවනะ අවුරුදු 3ෙන් සම්පූර්ණ සෛල ටික මැරිලා අයින් වෙලා අලුත් සෛල හැදෙනවනะ එදාට ඈ හොඳට පේනවා අදවතට අවුරුදු 7යි අග්නියාසයට අවුරුදු 3යි 2යි කියලා හැම හින්දියක්ම සම්පූර්ණයෙන් අයින් වෙලා සම්පූර්ණයෙන් හැදෙන කාලයක් තියෙනවා ඒක අවුරුදු 120ෙන් තමයි බෙදෙන්නේ අවුරුදු 120 මට ලැබිලා නැහැ අදවතට මෙච්චරයි අග්නියාසයට මෙච්චරයි අක්මාවට මෙච්චරයි ඇස්වලට මෙච්චරයි ඒ අස්ති වලට මෙච්චරයි කියලා ඒවට බෙදෙනවා ඒ ඔක්කොම එකතු වුණාම තමයි 120 මට ලැබිලා නැහැ මගේ කොටස් 32කට ලැබිලා තියෙන 120. එතකොට අවුරුදු 6න් හදවත සම්පූර්ණ පොඩ පොඩ මැරිලා හැදෙනවා. ආයි මේ ටික මැරෙනවා ආයි හැදෙනවා. මේ ටික ඕම ඕම ටික ටික අප්ඩේට් වෙන්නේ. අවුරුදු 7න් බලනකොට ඒ හදවත නෙමෙයි වෙන එකක් තියෙන්නේ. අවුරුදු 3න් බලනකොට ඒ හැ නෑ වෙන හැක් තියෙන්නේ මට. ඇයි ඒව වෙනස් වෙලා? ඒ විදිහ මුළු සර්වාංගෙම සෛල ටික මැරිලා දාඩිය වලින් කුණු වලින් ඕම අඹරන ඔක්කොම සෛල. ඒකේ ඔක්කොම අපේ DNA තියෙනවා. කෙස් වලින් දාඩි වලින් මල වලින් මූත්‍රා වලින් කබ වලින් සෙම වලින් කෙල වලින් ඔක්කොම ටික එළියට ගිහලා නැවත සෛල හැදිලා මාව සම්පූර්ණයෙන් අලුත් කරනවා. කටින් උස්ම ගන්නකොට උස්ම ගැනෙනවා. හැබැයි ඔක්සිජන් ප්‍රතිශතය අඩුවෙන් කයට යන්නේ. නායෙන් උස්ම ගන්නකොට ඔක්සිජන් ප්‍රතිශතය වැඩියෙන් ශරීරයට යන්නේ. ඇයි? නායෙන් තමයි අනුමත වෙන්නේ ඔක්සිජන් ප්‍රතිශතය මේ කයට අනුමත වෙන්නේ. කටින් අනුමත වෙන්නේ නැහැ. දැන් ජීර්ණය වෙනවනේ. කටින් ගත්තාම ජීර්ණ වන ප්‍රතිශතය වැඩි. කටින් කන්න බෑ ලඩා මේ ICU එකේ ඉන්නේ. නායෙන් දෙනවා බටේ දාලා මේ සුප්පරමයේ පොවනවා අපි. ප්‍රශ්නයක් නෑ ඒක තාමත් තියෙන හැබැයි ජීර්ණ වෙන්නේ නෑ. ඇයි? කටින් දිවට වැදිලා දිවේ තියෙන HCl එක මිශ්‍ර වුණාමලු ටග්ගල ජීර්ණ වෙන්නේ. නායෙන් යනකොට ඇතුලේ තියෙන අර ටිෂු එකට වැදිලා ගියාමලු ටග්ගල අර ඔක්සිජන් ටික අනුමත වෙන්නේ. නැත්තම් අනුමත වෙන්නේ නෑ. ඒ නිසා කටෙන් උස්ම කොච්චර ගත්තත් අනුමත වෙන ප්‍රතිශතය අඩුයි. අර නායෙන් කෑම ගන්නවා වගේ ජීර්ණ වෙන ප්‍රතිශතය අඩුයි. ඒකින්ද තමයි ඒ විදිහට ඒක පීටලා තියෙන්නේ. දැන් පෙනහළු වල ප්‍රශ්නයක් තියෙනවා නම් පෙනහළු කපන්න ඕනේ නැහැ, ඉස්රේ ගන්න ඕනේ නැහැ. ඒ කාලේ තෙස්රේ එකක් තියෙනවා නහය හොඳට බලනවා. ඇයි? පෙනහළු වල හැඩයට තමයි නහය තියෙන්නේ. පෙනහළු වල දෝෂයක් තියෙනවා නම් ඒකේ මොනවාර ප්‍රශ්න තියෙනවා මේ කොරපොතු ගැලවෙනවා. මේ කසනවා. මේකේ හැම ගැලවෙනවා. එතකොට පෙනහළු වල ප්‍රශ්න තියෙනවා. පෙනහළු වල හැම ගැලවෙනවා. ඒ ගැලවෙන නිසා ලේම එන්නේ. දිවේ තුවාල එනවා. කටේ තුවාල එනවා. ඒ කියන්නේ මොකද ආමාශය තුවාල වෙලා ආමාශය තුවාල වුණාම ඒක කටින් පෙන්නනවා. වකුගඩ වල දෝෂය දැම්ම ඔක්කොම කොරපොතු වල ගැලවෙනවා. පොඩි පොඩි පොතු වැටෙනවා. ඔක්කොම මේ කසනකොට අම ගැලවෙනවා. පොතු ගැලවෙනවා. ඒ කියන්නේ වකුගඩ වල දෝෂ. වකුගඩ වලට සාපේක්ෂව මේ කන් දෙක පීටලා තියෙන හැඩයට. ඒතර ඒ ප්‍රශ්න වෙනකොට මේකට ඒක පෙන්නනවා. අක්මාවේ දෝෂ ආවම ඇස් වලින් පෙන්නනවා ඒක. මූත්‍රා වල දාඩිය වල මැස්ස වහනවා නම් ඒ කූඹි වහනවා නම් අග්න්‍යාස ගැන කතා කරන්න දෙයක් නැහැ. සීනි තියෙනවා ඒකේ. අනුමත වෙන්නේ අග්න්‍යාසයේ දෝෂ. ඒ කාලේ මෙඩිකල් චෙකප් ඕමයි කරලා තියෙන්නේ. ඒ කාලේ මේ උපකරණ මොකවත් හරියටම ලෙඩේ කියනවා ඒගොල්ලෝ. යටිපතුල් වල සම්පූර්ණ ස්නායු වල අග්ගිස්ස තියෙන්නේ. හැම නාරයකම අග්ගිස්ස තියෙන යටිපතුලේ. විලුඹේ මොනාරි ප්‍රශ්නයක් තියෙනවා නම් ආමාශයේ ප්‍රශ්න තියෙනවා. මඩබොක්කේ ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ ආමාශයේ ප්‍රශ්න තියෙනවා. ජීර්ණ පද්ධතියේ ප්‍රශ්න තියෙනවා. විලුඹට උඩ පැත්තේ මොනාරි මේ රිදෙනවා නම් කකියනවා නම් ඇනෙනවා වගේ තියෙනවා නම් අදවත් වල පෙනවලු වල ප්‍රශ්න තියෙනවා. මාපට ඇඟිල්ලේ ප්‍රශ්න තිබුණත් ඔළුවේ ප්‍රශ්න තියෙනවා. අනිත් ඇඟිලි දෙක ඇස් දෙකේ ප්‍රශ්න, අනිත් ඇඟිලි දෙකේ කන් දෙකේ ප්‍රශ්න. යටිපතුලේම අල්ලලා බලන රිදෙනවා. ආ මෙතන රිදෙනවා නම් අග්න්‍යාසයේ ප්‍රශ්න. ආ මෙතන අගදවල. ඔහොම චෙක් කළේ. මේ හතේ මේ නාඩි 3 9ක් තියෙනවා. මේ නාඩි වලින් සම්පූර්ණ කේන්දරය කියන්න පුළුවන්. ඒ වේග වලින් සම්පූර්ණ ජීවිත කතාවම අඩංගුයි. ඒව වලින් තමයි මේ මෙඩිකල් චෙකප් කළේ ඒගොල්ලෝ. ස්කෑන් අරම CTG ඒ ඔක්කොම ඒ වලින් තමයි ගත්තේ. මනුෂ්‍යයදී ආ බලලා ඇවිදින ඉරියව් වලින් කියනවා. අර්ථ සමහර කට්ටිය ටක් ගල හොයන්න පුළුවන්. එයා එනකොට වාඩි වෙන්න කොච්චර කාලයක් අර්ථස් තියනවාද? එයා හොළුව කනම අර ප්‍රශ්නේ මේක කවුරුරි කියලා දොස්තර මාත්‍යට. කවුරු අපේකෙත් තමයි කියන්නේ ඇත්තේ කියලා අපි එහෙම හිතන නෑ. ඒ ඉරියව් වලින් දන්න අර්ථස් තියනවා කියලා. අර්ථස් වේදනාව එනකොට මේමනේ තියෙන අපේ DNA RNA. අපේ සෛල තියෙන්නේ මේ විදිහට. එහෙනම් අපේ හැඟේ සෛල පිට මේ නාර පිටන්නේ තේම. මේෙන් පටන් ගත්තා මේට යනවා. මේෙන් පටන් ගත්තා මේටයි DNA හරින්න තින්නේ මේම. ක්‍රොස් වෙලා තියෙන්නේ. එහෙනම් අපේ සෛලත් ඒ විදිහට තමයි ඔක්කොම ඇදිලා තියෙන්නේ. අපේ ඇඟේ තියෙන ස්නායු ඔක්කොම ටික ඒ විදිහට තමයි නාර මණ්ඩලයේ ඇදිලා තියෙන්නේ. ඒක වෙනස් කරන්න බෑ DNA හරින්නට අනුව තියෙන්නේ. ඒතර ගුදේට ප්‍රශ්නයක් ඇති වුණාම එයාගේ ඒ නාර දෙකට බලපාන. ඒකට ඒ ඇවිදින ක්‍රමය වෙනස්. ඒ ඉරියා වලින් අපිට කියන්න පුළුවන් මට අර්ථස් තියෙනවා කියලා. කෝසයක් ඉදිමුණා තියා කියන්න ඕනේ ඉඳගත්තම අපි ආනවා දැන් කොච්චරක් විතර ලොකුද කෝසය කියලා. කියන්න කොහොමද දන්නේ? ඒ ඇවිදිනකොට ඒක කියන්න පුළුවන්. අඩරුවේ එයා තමයි දක්ෂ වෛද්‍යවරයා. ලෙඩේ ඩෙන්ටිෆයි කරනවා. අල්ලලා බලලා මේ දැකලා ස්කෑන් කරලා එහෙම බලන්නේ. ඒ දැක්කම එයා දන්නවා ලෙඩේ මේකයි කියලා. සමහර කට්ටිය ඇවිල්ලා ඉතින් මේ අත්‍ය ඔළුව ටිකක් එක්කම හරි එහෙනම් චෙක් කරලා කන්නඩියක් ගන්නකෝ. කන්නඩිය අරගෙන මාසෙකින් එන්නකෝ. ඔහම තමයි කතා කරන්නේ. ඒ කතා කරනවා දැන ඇට ඇස් දෙන්නේ. මේ පොඩි කරන පොඩි කරනකොට අර ඇස තද වෙලා අර තුඩ හුල් වෙන. උල් වෙනකොට එයාට පේනවා. බුරුල් කළාම ඒ සෛල හැත් වෙන. හැත් වෙනම උල මොට්ට වෙන. ඒකට පේන්නේ. ඒද ඔහම බලන්නේ. ඒ බලනකොට දන්නා මට තියෙන ප්‍රශ්නේ ඔළුවේ ප්‍රශ්නේ නෙමෙයි. මේ තද කරන නිසා ස්නායු වල තෙරපි එක වැඩි, පීඩනේ වැඩි. ඒ නිසා උලුවක තමයි. ඇස් දැම් අර ගියාම හරියනවා. කන්නඩි දුන්නම හරියනවා යට. ඔළුවක කොහොමද බේද දෙන්නේ? එයාගේ මූණ දිහා බැලුවාම එයාගේ ඔළුවක එක්කම ආවි අය කියලා දන්නවා දොස්තර මහත්තයා. ඒ දැනුම තාපසයට තියෙනවා නම් තාපසයත් යමක් බලනකොට ඕම කරනකොට එයා දන්නා ඇස් පොඩි වෙන. ඒ කියන්නේ පෙනුමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ලේවල ප්‍රශ්නයකුත් තියෙනවා. ආහාර ගන්න ක්‍රමවේදයේ දෝෂයකුත් තියෙනවා. මොකද්ද දෝෂේ? කොතනද වැරදුනේ? හරියටම 11:45ට වඩිනවා දාන ශාලාවට 15යිනේ. අර සිමෙන්ති පටවන වගේ සවල් ගාලා යනවා. හරියට ජීර්ණ වෙන්නේ. ඒ නිසා කලින් තිබිච්ච කිමිකල් එකක් දැන් නැහැ. ඒ කිමිකල් එක නැතුව සෛල හැදෙනවා. දැන් පෙනීම දුර්වලයි. එහෙනම් ඇස්වල ප්‍රශ්නේ මොකද්ද කරන්න යා? ආහාරවල වැඩපිළිවෙල වෙනස් කරනවා. අවුරුදු 3ක් විතර ගියාම හොඳට පේනවා. සම්පූර්ණ හැ අලුත් වෙනවා. ඒ කාලවකවානුවතල. ලේ ටික සම්පූර්ණයෙන්ම වෙනස් වෙන දින 120. කායानुපස්සන මේ බණ ඔක්කොම තියෙනවා.